යම් හේයකින් මේ භවයේදී ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වුවහොත් මෙව පූජාවට සහභාගී වී වැදුවා වූ කුසල කර්මයෙන් මතු දුගතියකට නොවැටි ධර්මාබෝධයට හේතු වෙනවාද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. මේ පිළිබඳ ඥාන ගෝචර වුණා නම් මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණා ඒකාන්තයෙන් හේතු වෙන්න පුළුවන් ඊළඟ අධ්‍යායකදී එවදු මාර්ගඵල අවබෝධය ලබන්න. ඒකට හේතු බොහොමයක් තියෙනවා. යම්කිසි සමාධියකින් කෙරෙන පූජාවක් කියන්නේ විශේෂ සත්‍යයක් තියෙන නිසා. මේදී සියලුම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි වීමටත් ඒකට අවශ්‍ය වෙන මූලික පසුතලය හැදීම පළමු වෙනවා. මේ කියන පූජා විදියෙන් සිද්ධ වෙනවා. මේක තර්ක කරලා වාද කරලා මේක අදින්ට ගැලපෙන්නේ නැහැ, මේක මෙදින්ට ගැලපෙන්නේ නැහැ කියන දෙයක් නැහැ. ඉතින් විමර්ශනය කරනකොට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන්. ඒක සමාධි ගෝචර ලැබෙන ක්‍රමයක්. ඒක හිතා ගන්න බැරි අති දුර්ලභ දෙයක්. මේ කියන දේ තේරෙනවා. මේ කියන එක වැටහෙනවා. ඒ ටික හොඳටම ඇති බලමු ඥාන සම්පවිත වෙන්නේ. යම් කිසි කෙනෙකුට සමහර වෙලාවට මාර්ගඵල අවබෝධයේ අවශ්‍ය වෙන සත්‍ය අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ අඩු වෙලා තිබුණාම කාරණේ කොච්චර ඇත්ත කියලා වැටහුණා. සමහර වෙලාවට ඒක තමන්ගේ හිතට කාවැදිලා මේක නතර කළ යුතුයි කියන. ඒ තරම් බරපතල විදිහට හැංගීම එන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපි පොඩි ජීලියක් පොඩි උපමාවක් අරගෙන බලමු මෙහෙම. ඒ කවුරු හරි ගෙහෙ ගෙඩි ගහලා ලෙල්ල විසි කරනවා පාරේ. ඔක හොඳ නෑ කියලා කවුරු කියනවා. ඔගේ ලෙඩුවත් එහෙම වැඩෙන්න පුළුවන්. ගණන් ගන්නේ නෑ ඔක කිව්වා. ඇත්ත බව දන්නවා. කොයි වෙලාවක හරි තවම ඔය ලෙල්ලකට විදිහට බෑගිලා එනවා විදි වෙලා කියලා පසගත්ත විදිහ එනවා. ඇයි මෙදකම් කරනකට වෙන්න පුළුවන් මොනවද එහෙම ආවාදයක් හටගන්නේ මොකටද ගන්නෙ වතක් එනවා මෙච්චර කාලෙ මේක වා පිළිගත්තේ නැහැ මම වගේ මේක සිද්ධ වුණා ඒක හේල්ලෙලි අනිකේවිලු කැමිනා නම් ඒත් දෙච්චෙත් ඒත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්කම තියෙදි කිව්වත් මං ඔච්චර බලපතල ඉඳලා හිටුවේ නැහැ දැන් නම් ආයෙත් කරනවා ඕ දැන් නම් ඒක එකක් කරන්නේ නැහැ මහා අපරාධයක් බලපතල වා ගන්නවා කියේ ඒකේ බලපතලකම දැකේ නැති නිසා මුද්දල හැංග කරලා මේ පොන්චි උපමා. ඒක තමන්ගේ දරුවෙක්ම ඔකට බෑගින. විසි වෙලා. සමාජයෙන් පිටින් එන වාහනේට පාලනය කරගන්න බැරිව විදිනවට පිටින් එන වාහනේ කැමෙන්නත් පුළුවන්. එහෙම දෙයක් අපි හිතන්නේ නෑ ඉතින්. හිතන්න කිව්වත් හිතන්න අපි ගණන් ගන්නේ නෑ. නමුත් ඔය වගේ දේවල් ගණන් ගන්න සුදුසු වෙලාවක් එනවා. තමන්ටම ලොකු පහරක් වැදෙන විශාල පාඩුවක් එන විදිහට. ඒකේ ආදීනේ ඔප්නැංගිලා පේන කාර්ණ්‍ය මත විලා ඒකද එහෙම දෙයක් වුණොත් එහෙම අන්න හිතන්න බැරි කෙනාට හොඳට හිතන්න ශක්තිය ලැබෙන. බැරුවා නෙවෙයි සැලකිල්ලක් නැතුව හිටියා. දැන් මේ වගේ මේ ආදීනව දැක්කා කිව්වට ඒක ඇත්තයි කියලා පිළිගන්න කැමති. ඒක බරපතලකම පිළිගන්නේ නැහැ. සතුන් මරන්න හොඳ නැහැ කියන එක පිළිගන්නවා. සතුන් මැරීමේදී බරපතලකම බරපතල අපරාධය තේරුම් ගැනීම ශක්තිය අඩුයි. හොරකම් කරන්න හොඳ නෑ කිව්වහම ඒක පිළිගන්න කැමති. කිසිම තර්කයක් ඒකේ වාදයක් නෑ හොඳ නෑ කියලා පිළිගන්න. ඒර හොරකම් කිරීම මහා භයානකයි නොකල යුතුයි කියන තත්ත්වෙට පත් වෙද්දී ඊටත් හැංගීම් බරපතල වෙන්න ඕන. ඔය දැනගත්තා වළියට මං. ඊටලා වන්නේ දුරදිග ගියහම තමයි ප්‍රශ්නේ මතු වෙලා සමන්ත ආදීනව පෙන්නහම. ආදීනව කවුරුවත් කිව්වට හරියන්නේ නෑ සමහර අය ගාව. ඒක එක්ක නාගේ මානසික මත්ය. ඕකට බුදුදාන හන්දේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය නානත්වය කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහක් මේ මිනිස්සුන්ට තියෙනවා. ඔක විවිධාකාරයි. සමහර කෙනෙක්ගේ දුබලයි. සමහර කෙනෙක්ගේ ප්‍රබලයි. සමහර විද්‍යාමාන වෙලා නැතුවත් අනුසේ වශයෙන් පවතින පුළුවන් ඔය ඉන්ද්‍රිය නානත්වයේ විශේෂත්වය. ඒක මතුවෙන්න අවශ්‍ය කරන කාරණා බහුතලයේ ගොඩ නැගෙන්න ඕන. එතකම්ද අනේ උදේ උඩෝ සයිකල් වල නැගලා යන්න එපා ඔච්චර හයි ඉති ගානක් නෑ ගණන් ගන්න ඔතන හරි ගිහලා ඉතම හොඳ පාරක් එන දන්ත ගතුනක් එහෙම කැල්ල වැදුනම් කොහේ හරි වැදලා ඉතම පාර ගාලේ වැදුණු මැරෙන්නේ නැතුව බේරුණා නම් එහෙම ඊට පස්සේ නාව කිදේක අවුල කියන්න ඕනේ. ඵලයක් විතරයි ඇති. කිව්වත් යන්නේ. අත්‍යකීම ලැබෙන්න ඕනේ. ඕක කිව්වහල බෑ. මොකද මේකේ තමයි ඉන්ද්‍රිය නානත්වයේ හැටි. ප්‍රඥා ඉන්ද්‍රිය බොහොම බලවත් නම් කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ. බරමතරකම් කියා දෙන්න ඕනේ නැහැ. යන්තම් හෝලුවාව දුන්නාම ධර්මාභෝධිය ලබා ගන්නවා. පෙට්‍රෝල් වලට ගිනි බුබුලක් වුණාම මහගින්න ඇති කරන්න පුළුවන් වාගේ. ගෑස් වල ගිනි මාත්‍රයක් ඇන්නා විශාල ගින්නක් මොහොතකින් ඇවුලවන්න පුළුවන් වාගේ. ප්‍රඥාව බලවත් ආයත දහ මාත්‍රයක් ලැබෙනකොට විශාල විනිවිද යන දක්ෂතාවයක දැනීමක් එනවා. වර්ධි බරපතලකම බොහොම ගැඹුරට තේරෙන අධ්‍යක්ීම එහෙම ලබලා ඉන්න ඕනේ. හැබැයි එහෙම රැකියාව තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය මහා බලවත්. අන්න එහෙම ආයත බණහවුනා බණහව නැගිටින වෙලාවත් මාර්ගඵල අවබෝධ කරනවා. 아무තේ අධ්‍යක්ීම ලබලා ඉන්න ඕනේ. ඊයරිනා උද්ගතී ප්‍රඥා කියන උද්ගලෙ. උඟා ඉහෙර නෝනා තියෙනවා. ඒ වගේම ඔගේ බාලය ඉන්නවා විපටි ප්‍රඥා. ඊටලා ටිකක් නෝන බාලය. හැබැයි මාර්ගඵල අවබෝධ කරන්න එහෙම පුළුවන්. ඒ ඥාන ශක්තිය තියෙනවා. ඒකටතර බාල මට්ටමක් තියෙනවා. එයාට කියන නෙයිය කියන. ඒ නෙයිය කියලා බුද්ධලයා ටිකක් කාලෙ උම ගැහිරු කරලා අධ්‍යක්ෂින් ටිකක් එහෙම ලබලා ඊට පස්සේ මම වැටහිමින් ඉඳ පටන් ගන්නවා. ඔය තේරුම් ගන්න බැරි පද භාව කියන කොටසක් එනවා ආවන්තිම. ඒක දුහෙතුක අපත්‍ය කියන අවස්ථාවයි අපි ළඟින් පෙන්නන්නේ. ඒ උපද්ධිය හැදී. කෙනෙක් උපදිනකොට උපදින්න හේතු වෙන මේ මිනිස්සය කියලා උපදිනකොට උපදින්න හේතු වෙන ක්‍රම තියෙනවා. සෝමනස වහගත ඥාන සම්පවිත මහා කුසල් සිදක උත්කෘෂ්ඨ හිඩකින් උපන්නොත් එහෙම. ඒක හරි බලවත්. ඒ හිඩක් 13 තුනකට බෙදෙනවා. උත්කෘෂ්ඨයේ උත්කෘෂ්ඨ උත්කෘෂ්ඨයේ මැදම උත්කෘෂ්ඨයේ ඕමක කියන. මහා බෝසතාණන් වහන්සේලා ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙන්න පස්සේ අධ්‍යාය උපදිනකොට උත්කෘෂ්ඨයේ උත්කෘෂ්ඨ හිඩකින් උපදී. උපපති ලබන පටිසන්ධි ලබන චිත්තේ අන්නේ ජාතිය සෝමනස සාගර ඥාන සම්පවිත උත්කෘෂ්ඨේ උත්කෘෂ්ඨ හිදා කැරිස් මොගලන් වැනි මහරහතන් වහන්සේලා අග්‍රස්සාවක මහා සාවක් වෙලාගේ ස්වභාවයත් අන්නේ එහෙමයි. ඒ වෙන උත්කෘෂ්ඨයේ මැදියම ඔය හරි තමයි එයාට යන්නේ. උත්කෘෂ්ඨයේ ඕමක හිත් වාගේ ආපුහා ඒ කියන්නේ ඕම කියන්නේ බාල උත්කෘෂ්ඨ කියන කොටසේ වැටෙනවා. ඒක අති තීක්ෂණ නැහැ. මැදියමක් නැහැ. ඉතත් පොඩ්ඩක් අල්ලන්න. අන්නේ ඒ වගේ හිත් ආපුහා සෝමලස සාගත ඥාන සම්පවිත හිතේ අන්න පල්ලේ ඕමක අවස්ථාවකට වැටෙනවා. එතන උපේක්ෂා මහගත ඥාන සම්පවිත උත්කෘෂ්ඨ මැදියම ඕමක කියන සිද්දේ. ඔනේ ඥාන සම්පවිත කියන සත්‍යෙපත් වෙච්ච හිතකින් නම් එයාගේ ප්‍රතිසන්දිය ලැබුණේ. එයාගේ ඥාන ගෝචර කරගන්න හැකියාව ලැබෙන්නේ කියන එක තේරෙනවා. ඒකේ මැදියම ඕමක ආදී වශයෙන් උපේක්ෂා මහගත හිතකින් නම් උපන්නේ නිතර චිත්ත වීති අලුත් මැදියස්ස වෙනවා. මැදියස්ස වෙන උපේක්ෂාව කියන්නේ අර උපේක්ෂා ඒකාග්‍රතාවකින් ධ්‍යාන මධ්‍යස්ථතාවය එහෙම නෙවෙයි. වැඩේ වටිනවා. ඥාන ගෝඨරයි. පින කරනකොට. ඒනම් ඉතල ගණන් ගන්නෙ නැහැ. සිත ප්‍රහාදයේ සතුරුවන් නැතුව වැඩේ කරනවා. කවුරුත් කියනවා කියන්නේ නැහැ මොකද තේරෙනවා. මොනවද කියන්නේ ඔය වගේ. ඒකත් එක්තරා විදිහක උපේක්ෂාවෙන් හේතුවක් වෙනවා. ඕවා කියලා වැඩක් නැහැ. ඒක හොදයි ඉඳ කරනවා. මොදලක් නිසා කරනවා කියලා කරනවා. අර අධික සම්පෝෂි අධික චිත්ත ප්‍රසාදි අලුනා. ඒක උපේක්ෂා රහගත විනාක් වෙනවා. තරුණ වැඩේනවා නම් ඥාන සම්පවිත වෙනවා. මේ සෝමනස රහගත උපේක්ෂා රහගත සිද්ධියන උපේක්ෂා රහගත සසංකාරික කියලා හිටියෙ. ඥාන සම්පවිත නම් ඒ හිත. ඔන්නේ ඥාන සම්පවිත හිත වලින් උපදින හිත මාර්ගඵල අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි විශේෂත්වය. සෝමනස්සන ධර්මයේදී හරි පැහැදීම නිතර නිතර ඇති වෙනවා. ඥාන සම්පවිතන කියනවා තේරෙනවා. අර අග්ග අන්දමින් තේරෙන්නේ උත්කෘෂ්ඨ කියන අයද මධ්‍යම අය ගන්න ඕම කයි ටිකක් අඩු. උපේක්ෂා භාගතන දුක්ඛ පරිපදා දන්දා විඥා කියලා පටන් ගන්න දුක් ප්‍රතිපදාව කිත්තේ. දකින්නට බල හැන්නේ එකපාර සන්තෝෂේ ඉන්නේ නැහැ. චිත්ත ප්‍රහාදී නැගින්නේ නැහැ. උපන්විතේ ස්වභාවයේ හැටිය. උපාගිත උපේක්ෂා භාග කරන් එහෙම එයා හිනස්සවන්නේ එහෙම හරි අමාරිය හොඳ දෙයක් හරි කිය. ඒ ගති ලක්ෂණයක් වෙන සාජ ගතියක් වෙන. තරහක් නැහැ. හිනහවෙන්නේත් නැහැ. සතුට වෙන්නේ නැහැ. සෝමනස් භාවයට පත් වීමේ විශේෂයක් තියෙනවා. දහම් දකින්නකොට, බුදුන් දකින්නකොට, සංඝුන් දකින්නකොට දකින්න වාස්ත්‍රි විශාල සතුටක් ඇති වෙනවා, සෝමනසක් ඇති වෙනවා, සෝමනස් දකින්න උපන්යි. මෙයාගේ මේ උපන් හිතේ ස්වභාවයක් තියෙනවා. ඒක අලෝභන, අදේශන, අමෝහන. ඒක අධිය තමයි සෝමනස් සදාගත්ත ඥාන සම්පීත්‍ය උත්ෘෂ්ඨෝ හිත එහෙම අලෝභ අදේශ අමෝහන. අන්නේ වාසේ හිතකින් යමේ උපන්නේ. එයාට මේ බණ කියනකොට හේතු බල න්‍යාය තනතුරු ධර්මයේ දේශනා කරනකොට ඒ හේතු බල න්‍යාය හොඳට තේරෙනවා. සැක ඉතුරු වෙන්නේ නැහැ. මොනවද ඒ කුකුස් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිව පූර්ණ වෙලා බොහොම අවබෝධය පූර්ණ වෙලා එනකොට මාර්ගඵල අවබෝධය ලබන්න පහසුයි. ඉතින් ඒ වගේ ශක්තියකින් හීන වුණා. ඒ මට්ටමට සාමාන්‍ය ආර්ය පුද්ගලයේ බල කිව්වා. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයේ, සකෘදාගාමී පුද්ගලයේ, අනාගාමී පුද්ගලයේ බල කිව්වා. ඒ බණ ඇහුවත් අපි තේරුම් ගන්න බැහැ. නමුත් ඒ අය සාධාන මහන්සිය නමක් කියන ධර්මයේදී ඒක වඩා පිළිදෙනවා. අර අවබෝධය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අග්‍රස්රාව කියන මහන්සියලා, මහාසරාව කියන මහන්සියලා වැඩ ඉන්න කාලේ උන්වහන්සේලාගෙන් බලහන්ද ඒ බැරි අයද පුළුවන්. එහෙමත් බැරි අයද ලෝකලා බුදු පියාණන් වහන්සේගෙන් ධර්ම දේශනා කරන අහන්න හැපුණොත් එතෙන්දී ඒ හැකියාව ලැබෙනවා. හේතු වාසනා තියෙනවා. ඒකාන්තයෙන් මත වෙලා ඉන්නවා. ඒකත් ලොකු වාසනාවක්. ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බලක් අහන්න ලැබුණා උන්වහන්සේගෙන්. ඒ වගේ එක එකනාගේ හේතු වාසනාවේ හැටි හැටි තමයි ලැබෙන්නේ. කවදාහරි මේ බුදුන් මුල් කරගෙන බුද්ධ උපහාර පූජා ආදී සිද්ධ කරන අයද මේ අධ්‍යාපනය කරගන්න බැරි වුණත් මතු ලෝකුදරා බුදුන් වහන්සේ නම ලෝකේ පහළ වෙච්චාම දර්ශනය කරගෙන ඒ தත්ත්වය ලබා ගන්න අන්නේව හේතු වෙනවා. බුද්ධ උපස්ථානයේ බුද්ධ උපහාරී විහිසත්තු. එහෙම දෙයක් තියෙනවා. සමහර කට්ටිය ඉන්න ඕව වැඩක් නැහැ. ඔය සංකේත මොනවද ඔය මැටිණි ගල්නේ. ඔය ආදී වශයෙන් සාකවාදයක් දාලා ඕව නෙමෙයි ධර්මයේ පස්සේ බලයක්. ධර්මය වටින්නේ. එහම කියන අර වගේ දේවල් අයින් කළා එහෙමත් ක්‍රමයක් තියෙනවා. මේක එක නාගය අදහ. හැබැයි යාට හේතුව තනුවයි ඵලෙයි. ඒ වලට බුදුරයන් වහන්සේ නමක් හැම වෙලාවෙම ගන්නහම ගිහි ධර්මයේම තමයි හැම්බෙන්නේ කොහෙදී හරි කවදා හරි. ඉතින් හරි අමාරුයි. සමහරකට පසේ බුදු වෙනකම් යන්නත් වෙනවා. අර සද්ධා පිහිටන් නැතුව යනවා. කවදා හරි ධර්මයේ විසරණ අරගෙන ඉන් හැටි යන්නේ නැති කෙනාට හේමුණාම සාහාන්තරයක් යනකොට මොකද වෙන්නේ? අවුද්දෝත්පාද කාලයේක ඔය ධර්මානුකූල දෙයක් අසතර වලු ගතිය anu ධර්මියම දී කරගෙන ගිය ගතිය anu ඒක මත වෙලා කෙනෙක්ගේ ආධාරයක් නැතුව පත්‍යේක බුද්ධකින් තත්යෙන් අරිහත්ත්වේ ලැබෙනවා. ඒක පසේ බුද්ධත්වයේ අපි හඳුන්වන. ඒ වගේ කාලෙක එහෙම ලබන්න පුළුවන්. සමහල්ලාට එහෙම දැකපු පසේ බුදුන් වහන්සේලායි කතාගෙන අපි බුද්ධාවි සදා වෙලා තියෙනවා. විවිධ ආකාර ක්‍රම වල. බුදුරයන් වහන්සේ නමගෙන් වරහන්නේ නැහැ. හැබැයි ලෝකයේ අල්ලගත්තාම තියෙන ගැටීමක් අද්දාර ග්‍රහම තියෙන නිදහසක් න්‍යායානුකූලව වැටෙන මොහොතක් එනවා. කාටවත් විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. නමුත් තමන්ගේ හිත කෙලෙස් වලින් මිදෙනවා. අන්න එහෙම ක්‍රමයක් ඒ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල් වලදී එයයි පත් වෙනවා. කවදා හරි එහෙම තමයි වෙන්නේ. බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සමුන් කෙරෙහි ගෞරවයෙන් යුක්තව, ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය අපෝපස්ථාන ආදී කරන අයද ඒ අධ්‍යායකදී ඒ හේතු ලබාගෙන තිබුණොත් ලැබෙනවා. එහෙම නැති කෙනෙක් හිටියොත් එහෙම කවදා හරි එබඳු බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ඇතුළේදීම අර ඵලයේ ලබා ගන්න හේතු වාසනා ලැබෙනවා. එහෙමත් කරව තියෙනවා. එහෙමත් නැත්නම් මේ වගේ කාලෙක දැන් ආයි බුද්ධ ධර්මයේ වාදිනකම් ඉඳ දෙයක් නැහැ. මේ ධර්මයේ හැවවත් සංකේතාත්මකව බුදුන් සිහි කරලා ඒ වගේ ගරු කරලා බුද්ධ වන්දනා කරන ධර්මයේ සංඝ රත්නයේද ගරු කරන වන්දනා කරන සංඝයා කෙරෙහි සැක ඇති කරන්නේ නැති සංඝගුණ මාත්‍රේත කොහොම ගරු කරනවා කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම අතීතයේ හිටපු මහා සංඝරත්නයේ සිහි කරලා ගෞරව ප්‍රසාද නිදිත්ත ප්‍රසාදයෙන් පූජා වන්දනා උපහාර පූජා ආදී සිද්ධ කරන යබඳු ක්‍රම සිද්ධ වෙන අයත ඒකාන්තයෙන් මේ අත්බැවි අපි නොදන්න වැද්දකින් ක්‍රම හැදිලා ඉනවා ලව උගෝකොට. මොකද හේතුව මේ මනුස්ස ලෝකයේ මාර්ගඵලලාභී හිඟුණාට මෙතන පටන් ගන්නේ එහා දිව්‍ය ලෝකවල ඉන්න සෝවාන් සකෘදාගාමි විද්‍යාවේ ඕල්තර. අද විනත් දහම කරන බුද්ධිලයා මේ මනුස්ස අහංකාරී ඉක්මෝල නැන්ද ඉක්මෝලා හෝ නැන්ද යටපත් කරලා හෝ දේව සංකාරී ගුණ වැඩුවොත් එහෙම මෙතනින් චොත වෙලා හිටන් දෙවියෙක් කියලා උපත්දී ලබන්න ප්‍රතිසන්දී ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේව ලෝකෙට ගියොත් එහෙම ගති වලන ගති බොහොම ආසන්න නිසා තුනුරුවන් වන්දනාමාන කරපු ගති ලක්ෂණ එදා එහෙ ඉන්නේ එබඳු ගති ලක්ෂණ ඇති ඇයි බොහොම එකඟයිලා සම්බන්ධයි. එදා කතාපාර යාළුවෝ වල හිතවත් වෙන්න ඔකලෝ හම්බෙන්නේ එබඳු වල. ඒ ඇදත් මෙහෙ දැම්ම තියා වේනවා ඒ කරන අය. ඒ දේවතාවත් ආවම අහවල් උපාසක මහත්තය අහවල් උපාසිකාව මෙන්න මෙහෙම කෙනෙක් නේ. මෙවන් තුනුරුවන් ගරු කරන කෙනෙක්. එහෙම මේ බැල්ම තියාගෙන ඉන්නවා. සමහරවල් වල මරණාසන්න මොහොතේ අරමුණු දෙනවා ඇවිදilla. අදහස් දෙනවා. ඒ පැත්තට ගන්න. එහෙම ක්‍රම රටාවක් තියෙන එක හේතු වාසනාවක්. ඒ විලාසෙ මතක් කරලා දෙනවා. මෙහෙම බරක් ඇහුවා මතකද? ඔයා මිනිස්සයා ඉන්න කාලේ මේ බල කියලා අපිත් එතනනේ. දැන් ඔයාට ඒ ලෝකේ හකලා මෙහෙ ඉන්නවා වගේ අපිත් ඒ ලෝකේ ඉඳලා මෙහෙ ඇවිදින්න. ඔය බල කියේ දැන් අපිත් එදා යනවා. අපිත් එදාත් ආවෝදක අපි හරි කැමති බලහන්. මතක නැන්ද අහුවා. එතෙන්දී මතක් කර කර දෙනවා. මාර්ගඵල ලාභිය හිටව නිසා මාර්ගඵල ලාභී දේවතාවයන්ගෙන් දෙවියන්ගෙන් දේවතාවියන්ගෙන් හරි කවන්නේ. එදාට බලහනකොට මෙහෙ ඉඳලා කරගන්න බැරිලා එහෙ ගිය කෙනා ත්‍රිහෙතුක උපත්ය ලබන අද හේතුයි හදගෙන බින. ඒ උපත්ය අර බලහනකොට මතක් වෙනවා. ඇත්ත වශයෙන් මම එහෙම බලන්නේ. ඉදාමම තේරුන්නේ නැහැ. ඇත්ත මේක ඇත්ත තේරෙනවා. සෝවාන් ඵලයේදී සතුටදා ගාමිණීපත් වෙලා දිව්‍යයක වශයෙන් ජීවත් වෙන්නත් පුළුවන් ආයා පහ වෙන්නේ. ඒ දුක්ඛතාවය නිසා තව තවත් මේ සංකාරී ඉතිරි සංකාරයේ කෙලවරකෙන් ඉහළ ඉහළ යනවා මිසක් ආය පල්ලම් බහින්නේ නැහැ. මාර්ගවල ලාභී. ඉහළ පැදුණු අදිත ධර්ම ඉහළ තමයි. ඒකයි තමයි. ඉතින් ඒ වගේ වාසනාව ලැබෙන නිසා තව ඒ කාලේ බොහෝම ගානක් තියෙන මේ බුද්ධ සාසනේ අවුරුදු 5000 ඉවරුණා. දෙවියන්ට දවස් 4ක් 5ක් ගියේ ගානක් පල්ලිහාම දිවිවරු. මෙලෝ 100ක් අවුරුදු 1000ක් තියෙන ඇයි දවස් කීයද? මේ ලෝකේ අවුරුදු 100ක් යනකොට දෙවියන් පල්ලිහාම ජාතුල මහරජාදිත්‍ය දෙවියන් එක දවසක් ගියේ ගා. දැන් 2500ක් ගියාගෙන දවස් 25ක් විතර ගිහිලා තියෙන හැටි. අවුරුදු බැලුවොත් කොච්චර අවුරුදු ගානක් ඉවරන්ද වාදද? මේ ලෝකේ 100ක් අවුරුදු එක එක දවසක්. ඒවත් 365ක් අවුරුද්දක්. නැහැ ඒවලු දින 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්ද ඒ කියන ක්‍රමයේ වාග්නි හිටියා. ඒවත් අවුරුදු 500ක් ජාතක මහරජික දෙවියන්ට ආයක තියෙන. මාර්ගඵල ලාභීලා හේවකන් නම් එහෙම ආයි මෙහෙ ඉන්නේ නැහැ. ඒ කාලේ ජීවත් වෙන්න හැකියාව තියෙන. එනා ඉතින් අවුරුදු මෙහි 1000 ගිහිලා. එනා බුද්ධ ශාසනයේ මෙහි 5000ක් නතර දහන්න. මේ අද මේ ප්‍රතිපල ලැබුණාට ඕන තරම් මාර්ගඵල ලාභී කියන බණහඳ ඊළඟත් බැරි අවස්ථාවක් තියෙනවා. මනුස්සත් ඒක නොර දේවත් ඒවා ගිහිල්ලා. ආය ආපහු පල්ලිහා වැටෙන්නේ නැති ඒන් හැර සුභදී සුභදීට ගිහිල්ලා ගිහිල්ලා සාමාදීනවත් දැකලා එතනින් ගිහිල්ලා බබතලේ ඉඳන් ගිහිල්ලා ඔහොම යන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ නිසා අතරමන්නා වෙන්නේ නැහැ. අද මගපල් ලබා ගන්න බැරි වුණත් ඒ අතරමං වෙන්නේ නැහැ කො තේරුම් ගන්නට. හැබැයි මලහා පීයෙන් පුළුවන් තරම් උත්සාහ කරලා මේ කියන ධර්මයේ අරගෙන තේරුම් ගන්න තුනුරුවන් ගෙරෙහි චිත්ත ප්‍රහාදී ඇති ගන්න උත්සාහ කරන්න ඕනේ. ධර්ම අවබෝධය තියෙන කෙනා රාජේ නිරායාසයෙන් ලැබෙන. එහෙම අවබෝධය ගැඹුරට ගන්න බැරි නම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. බුදුන් ගෙරෙහි, ධම්ම ගෙරෙහි, සංඝ ගෙරෙහි ප්‍රහාදී ඇති කරගන්න. මේ ප්‍රහාදී ඒකාන්තයෙන්ම වැඩි කල සසලා යන්න ඇතුව ආර්ය උත්මය මුණ ගැහිලා මාර්ගඵල අවබෝධ කරලා යථාබෝධි ලබන මහා හේතු වාසනාවක් ඉඳ දෙනවා. ඉතින් ඒ නිසා මේ පූජාවට සම්බන්ධ වෙන මොන අතකින්වත් අලුපාලුවක් වෙන්නේ නැහැ. මෙලෝ පිරෙන්නේත් නැහැ, පරලෝ පිරෙන්නේත් නැහැ. ඒකාන්තයෙන් නිවනේ සියලු දුක් දුරු කරගන්න තමාම අවබෝධය පූර්ණ කරන හේතු වාසනාවක් ලැබෙනවා. එවන් සියල්ලෙන් පූර්ණ පූජාවන්ට කවුරු සහභාගී වුණත් පොළ චිත්ත ප්‍රසාදයෙන් කොහොම හරි උත්සාහ කරලා උත්සාහයෙන් වීර්යයෙන් බැඳිලා හිට කොහොම හරි මේ ලබා ගන්න උත්සාහ කරන එක කිසිදාක වරණින් නැවරුත් හේතු නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ.